මන්ත්‍රීතුමා මුතුමාට මිනිත්තු 14ක කාලයක්
තියෙනවා. මොන දුන්නේ නැත්නම් මම දන්නව කරන්නේ.
මද්‍ර විධානගේ මන්ත්‍රීතුමා.
මොදුන්නේ.
මුලාසනේ කරු සභාපතිතුමියනි විශේෂයෙන්ම අපි හැමදාම අශ්වයා පැනලා ගියාට පස්සේ තමයි ස්ථාල වහන්නේ. මොකද ගොඩක් රටවල් දියුණු වෙච්ච රටවල් අද මේ දැවැන්තව පරිණාමය වන දැවැන්තව වෙනස් වන මේ සමාජ මාධ්‍ය ඉතා ඵලදායීව ඒ වගේම ඉතා විනිවිදභාවයකින් විනයගරුකව තමන්ගේ රටේ සමාජයට ආර්ථිකයට කොහොමද සම්බන්ධ කරගන්න කියලා නීති හදල ඉවරයි. අපි හැමදාම දෙයක් ඉවර වුණාට පස්සේ මනත්තං අශ්වයා පැනලා ගියාට පස්සම ගොඩක්ලට අපි රටේ නීති හදන්නේ. දැන් මේකත් ඒ වගේ. නමුත් ප්‍රමාද වෙලා හරි මේ දේ කිරීම වටිනවා. මොකද අද මේ මාධ්‍ය තුලින් මේක විකාශන වීම සහ ප්‍රසිද්ධ වීම තුල මට එවනවා මගේ Facebook Messenger එකට උදාරි වෙඩික්කාර කියලා කාන්තාවක් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි මුහුණුපොත මගින් කළ අපහාසයක් පිළිබඳව කියලා තමයි එවන්නේ. CIB 199 ඇලිරා 224 අනුරාධපුර රෝහලේ ළමා රෝග විශේෂඥයා තමයි ඇයට ඒ අපහාසය කරන්නේ. අවසානයේ අද ඒ තරුණ මවක් පවුල කැඩිලා දරුවෝ දෙන්න දෙපැත්තක ඒ වගේම ඒ හොඳට හිටපු පවුල විනාශව කරපු මෙවලම උනේ සමාජ මාධ්‍ය එහෙම නැත්නම් මුහුණුපොත එහෙම නැත්නම් Facebook එක. ඇය ඉතා කනගාටුවෙන් යුතුව විශාල විස්තරයක් එවලා තිනවා පාර්ලිමේන්තුවේ සිළුම මන්ත්‍රීවරුන්ට සහ විශේෂම මන්ත්‍රීවරියන්ට මේක දැනුම් දෙන්න සහ ඉදිරියේදී මන්ත්‍රීවරියන් සම්බන්ධ වෙන ඒ ආංශික කාර්ක සභාවක වෙනත් කාර්ක සභාවකදී මේ කාරණාව ගැන විශේෂම අවධානය යොමු කරන්න කියලා. ඉතින් මං හිතන්නේ මේ Facebook ගිනුම් එහෙම නැත්නම් ව්‍යාජ ගිනුම් හදලා බලවත් අපරාධයක් මේ රටේ සිද්ධ වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මම සියලුම සමාජ මාධ්‍ය එහෙම නැත්නම් Facebook එහෙම නැත්නම් Instagram එහෙම නැත්නම් YouTube නාලිකා කරන සියලු දෙනාම ඒ වගේ බලවත් විදියට අවිචාරවත් ලෙස වැඩ කරනවා කියලා. අපි දකිනවා ඉතාමත් නිර්මාණාත්මකව ඒ වගේම ඉතාමත් හොඳ විචාරශීලී බුද්ධියකින් තමන්ගේ ඒ සමාජ මාධ්‍ය හසුරුවමින් දැනුම ලබා දෙන ඒ වගේම අපිට ඉතාමත් ධනාත්මක සිතිවිලි වලින් වැඩ කරන්න පුළුවන්. ඒකම සංස්කෘතියට ආගමට එහෙම නැත්නම් වෙනත් කාරණාව සම්බන්ධයෙන් බලවත් දැනුම් සම්භාරය ලබා ගන්න පුළුවන් සමාජ මාධ්‍ය ගිණුම් රාශියක් තියෙනවා. හැබැයි ඒ අතරින් අතලොස්සක් පිරිසක් කරන වැරදි වැඩ නිසා හොඳට වැඩ කරන මිනිස් අයටත් බලවත් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මම එහෙම කියන්නේ විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය නියාමනය අවශ්‍යයි කියන එක අද සමාජයෙන් පැනලා ගිලා තියෙන කාරණාව. මම විපක්ෂ මන්ත්‍රීවරු කියපු යම් යම් කාරණා බලුවට පස්සේ ඒවා සමස්තයක් විතර මේ පද්ධතියට අදාළ ඒවා නෙමෙයි. මොකද හේතුව ඉදිරි අවුරුදු පහේදී මේ සමාජ මාධ්‍යයට අදාළ තාක්ෂණය ඉතා බලවත් ලෙස වෙනස් වෙනවා, බලවත් ලෙස ප්‍රබල වෙනවා. මහජන පරමාධිපත්‍යයෙන් පත්වෙන පාර්ලිමේන්තුවට එහෙම නැත්නම් රාජ්‍යයට රාජ්‍ය අභිභවා මේ සමාජ මාධ්‍ය ඉස්මතු වීමේ අවධානමත් වෙනවා. අද ඇමරිකානු ෆෙඩරල් රජය අද ඉලෝන් මස්ක්ව පාලනය කරන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. අද ෆෙඩරල් රජය බලන්න අන්තර්ජාලයට පිවිසලා ඉලෝන් මස්ක්ට විරුද්ධව මම දන්න විදියට නඩු 4-5ක් පනවන්න කටයුතු කරලා තියෙනවා. මොකද අද ඔහු ඒ තරම් ප්‍රබලයි, අද ඔහු ලෝකයේ ප්‍රබල රටවල්වල ජනාධිපතිවරුන්ට රජයට වඩා ඉතා ප්‍රබල පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. ඔහුගේ එහෙම නැත්නම් ට්විටර් සමාජ මාධ්‍ය අද ඉතා බරපතල ලෙස මේ සමාජයේ ඒ ප්‍රවණතාවයන්ට එහෙම නැත්නම් සමාජයේ හසුරවන්න පෙළඹිලා තියෙන ඒ තරම් ප්‍රබල බලවත් මෙවලමක් බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් අද ජනතාවගේ පරමාධිපත්‍යයෙන් පත්වන ආණ්ඩුවක් පෙරලන්න අරගලයක් කරන්න පුළුවන් මට්ටමට මේ මෙවලම පාවිච්චි වෙනවා නම් ඒතර ප්‍රශ්නයක් තියෙනවා. මොකද සමස්තයක් විතර සමස්ත රටේ ජනතාව තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා රජයක් පත් කරගත්තට පස්සේ ඒ රජයට විරුද්ධව යම් යම් අවලාද නගලා ජනතාව අතර අවිශ්වාසය ගොඩනගලා ඒ වගේම ජනතාව එකිනෙක අතර ගැටුම් ඇති කරලා යම් අවිශ්වාස මතින් යම් පෙළඹවීම් මතින් ඒ වගේ මැනුපුලේෂන් කරලා ඒ වගේ යම් යම් පෙළඹවීම් මතින් දුර්මත සමාජගත කරලා යම් කිසි ජනතා පරමාධිපත්‍යට අභියෝගයක් කරනවා නම් ඒක බලවත් අභියෝගයක් අනාගතයේ. මොකද හේතුව ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් AI තාක්ෂණය හරහා අනාගතයේදී ප්‍රබල ලෙස මේ සමාජයට බලවත් පීඩනයක් බලවත් විකෘතිතාවයක් ඇති කිරීමේ තත්ත්වයක් දැන් මේ වෙනුවට උදා වීම පවතිනවා. ඉතින් එහෙමනම් අපි මේ දේ හරියට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මොකද මේ නියාමනය සහ මර්ධනය කියන්නේ දෙකක්. නියාමනය සහ මර්ධනය පටවා ගන්න තත්ත්වයක් අපි දැක්කා විපක්ෂයේ. මොකද අද මම 100ට 100ක් දන්නවා මේ පරත පාස් වුණාට පස්සේ වැඩියෙන්ම අධිකරණයට ආ පොලිසියට දුන්නේ විපක්ෂ කට්ටිය. ආණ්ඩු පක්ෂය නෙමෙයි. මොකද මේ මර්ධනය සහ නියාමනය කියන්නේ ඉතා පැහැදිලිව මේ පනතේ දක්වලා තියෙනවා. ඒ වගේම තමයි භාෂණයේ නිදාසර යම් කිසි අභියෝගයක් වෙනවා නම් එහෙම නැත්නම් භාෂණයේ නිදාසර යම් කිසි ප්‍රශ්නයක් එල්ලෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන විශේෂම කරන්න ඕන. මොකද මම ඇමතිතුමත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඇමතිතුමා කිව්වා ලබන සතියේ අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා තවත් අලුතෙන් මේ අදහස් ඉදිරිපත් වෙච්ච ඒවා ඊට අමතර ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒ මත විමසීමෙන් පස්සේ ඒ මත ඉදිරිපත් කරාට පස්සේ ඉදිරිපත් වෙච්ච කාරණා සම්බන්ධයෙන් ඒ වගේම අර එතිකල් කෝඩ් එකක් අඳුනලා දීලා තියෙන සමාජ මාධ්‍ය ආයතන ඒවා ගැන විශේෂ සැලකිල්ලක් දක්වලා ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කැබිනට් පේපර් එකක් දාලා ඒවා සංශෝධනය කරනවා කියලා විශේෂයෙන් පැහැදිලිවම ශ්‍රේෂ්ඨ අධිකරණයේ කියපු වෙනස්කම් සම්පූර්ණයෙන්ම මේ පරිදි කළා තියෙනවා. ඒ වගේම තමයි පෙස්සම් විශාල ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් මේ පනතට විරුද්ධව ඉදිරිපත් වුණා. ඒ සෑම පෙස්සමක්ම ඉතාමත් හොඳින් විමර්ශනය කළා වාද විවාද කළා ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒ දීපු නියෝග එහෙම නැත්නම් මත අනුව මේ පනත සම්පූර්ණයෙන් මේනට සංශෝධනය වෙලා ඒ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉදිරිපත් කරපු කාරණා සියල්ලම පනතට අතුල් කළා තියෙනවා. ඉතින් ඒක නිසා අද අපි මේ කාරණා අපි හැඟීම්බරව කතා කරාට අපිට අවස්ථාවාදීව කතා කරාට අපේ දේශපාලන වශයෙන් තියෙන මතවාද අනුව කතා කරාට මේ අද බලවත් ලෙස සමාජයේ පීඩාවට පත් කරපු තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මොකද හේතුව අපි දැක්ක පහුගිය දවසක රෝහල් සේවකයේ තමන්ගේ දරුවගේ නිර්වත් ඡායාරූප හදපු YouTube නාලිකාවක ඒවා දාලා මුදල් හම්බ කරන්න උත්සාහ කරනකොට ඒ පුද්ගලයාගේ බිරිඳ එහෙම නැත්නම් දරු දියණියගේ මව මේ ඒ පියාව ඝාතනය කරා. ඉතින් ඒ වගේ තත්ත්වයක් අද රටේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා ගැන අපි සාකච්ඡා කරන්න ඕන. ඒ වගේ අපි කතා කරා මදි. මොකද අපි මේක දැක්ක මේ පාර්ලිමේන්තුව 9 වෙනි පාර්ලිමේන්තුව ආරම්භයේ සිට මේක ගැන අපි සාකච්ඡා කරා. නමුත් අපේ සමහර දේශපාලකින්ට කොන්දවණ තිබුණේ නැහැ. සමහර තුට්ටු දෙකේ YouTube කාරින්ට බය වෙලා තුට්ටු දෙකේ Facebook කාරින්ට බය වෙලා තමන්ගේ ඒ මේ කොන්දවණ තිබුණ තත්ත්වයක් අපි දැක්කේ නැහැ. හකුල ගත්තා ආණ්ඩු දෙක තුනක් මෙහෙම කරා. මොකද එහෙම බය නැතුව කොන්දවණ නැතුව තිරන් හැමතුමා අද මේ පනත ගෙනලා දිනවා. මම ඒ වගේම තමයි ගෞරව කරනවා මේ සමාජ මාධ්‍ය සියල්ලම ඉතා විනීතව විනීතභාවයෙන් විචාරශීලීව මේ රටේ තියෙන නීති රීති අනුව මේ රටේ තියෙන සංස්කෘතිය අනුව මේ රටේ තියෙන සભ્યත්වය අනුව රටට වැදගත් විදිහට සමාජ මාධ්‍ය හඳුරන සියල්ලටම ගෞරව කරන ගමන් ඒ අවිචාරවත් තුට්ටු දෙකේ මාධ්‍යවේදීන් කියා ගන්න ඒ පිරිසට විරුද්ධව අනිවාර්ය අපි දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මොකද අපි දැක්කා සමහර ආගමික නායකයෝ ගෙනල්ලා සමහර යම් සමාජයේ වැදගත් මිනිස්සු ගෙනල්ලා ඒ මිනිස්සුන්ගෙන් කටින් පිටන වැරදි වචන අල්ලගෙන ඉතා අපහාසාත්මක ලෙස ඉතා අවිචාරවත් ලෙස මේ සමාජ මාධ්‍ය හසුරනවා. අවසානයේ අර මං කලින් කිව්වා වගේ පවුල් පන්සල් කඩා ඉසිරෙනවා. ඒ වගේම තමයි මං කලින් කිව්වා වගේ ඒ සමහර පුද්ගලයන්ගේ දරුවන්ට පාසලකට යන්න බැරි තත්ත්වයක් තියෙනවා. අර කාන්තා මට අර අනුරාධපුරයේ උදාරි වෙඩික් අරගෙන කාන්තාව එවලා තියෙනවා ඇයිගේ දරුවන් දැන් පාස මොන්ඩිසෝරියට යන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා නැහැ කියලා මේ සමාජ මාධ්‍යයේ ඒ භාවිතාව තුළ. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි මේවා තේරුම් ගන්න ඕන, අපි මේවා ගැන සාකච්ඡා කරන්න ඕන. මොකද හේතුව මම තව උදාහරණයක් කියන්න සභාපතිතුමියනේ 2022 මැයි 9 වෙනිදා පාර්ලිමේන්තුවෙන් අපිට මන්ත්‍රීවරුන්ව නිකුත් කරලා තියෙනවා ඩිරෙක්ටරි එකක්. එහෙම නැත්නම් අපේ ඔක්කොම දුරකථන තියෙන පින්තූරත් එක තියෙන මේ ඩිරෙක්ටරි එක. දුරකථන නාමාවලිය. මේක ෆොටෝ ගහලා සමාජ මාධ්‍යයට දාලා කිව්වේ මොකද්ද? මහන්සි වෙන්න එපා මිත්‍රවරුනි, මහන්සි වෙන්න එපා, ගෙවල් ගිනි තියන්න ඇඩ්‍රස් හොයන්න. මෙන්න මදුර විධානකේ ගෙදර තියෙන දන්න මෙන්න ඇඩ්‍රස් එක. මෙන්න Google එකෙන් මෙන්න යන්න මෙතනට. මෙන්න සරත් වීරසේකරගේ ගෙදර, මේ කොළඹ දිස්ත්‍රික්කේ මෙන්න බන්දුල ගුණවර්ධනගේ ගෙදර කියලා කොළඹ දිස්ත්‍රික්කේ වෙනම මේ 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 දුරකථන නාමාවලිය ස්කෑන් කරලා ෆොටෝ ගහලා Facebook ගිනුම් වල දාලා මේක ප්‍රචාරය කරලා කිව්වන්න පළයල්ලා ගෙවල් වලට ගිනිල්ල ගිනි තියපල්ලා කියලා. ඒකට ඒව වැරදි නෙමෙයිද? අද විපක්ෂය මේ මේවට මොකද අපි කනගාටු වෙනවා? අධිකරණය ගැන, සමහර අධිකරණ නිලධාරීන් ගැන, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව, ඒක පොලිසිය ගැන, තවමත් මේ අපරාධ කරපු අපරාධකාරයෝ එළිය ඉන්නේ. අපි කොච්චර මේ තොරතුරු දුන්නා තාම මේ අපරාධකාරීන්ව අත්තරංගුවට අරන් නැහැ. මේක අද අපිට වුණා වගේ හෙට ඔබට වෙනවා. ඒක නිසා මේ අවිචාරවත් මේ විනය විරෝධීව සමාජ විරෝධීව හැසිරෙන මිනිසුන්ට අපි නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ සමාජ මාධ්‍ය කියන කාරණාව ගත්තොත් එහෙම අද තියෙන සමාජ මාධ්‍ය නෙමෙයි හෙට හෙට තියෙන සමාජ මාධ්‍ය නෙමෙයි ලබන සතිය. එහෙම නැත්නම් 2030 වෙනකොට අපිට මේක පාලනය කරන්න බැරි ගන්නට මේ තාක්ෂණය දියුණු වෙනවා. මේ තාක්ෂණය ඉතාමත් සංකීර්ණ වෙනවා. එහෙමනම් මේ ඒකට සාපේක්ෂව සමාජයත් විශාල විදිහට අරාජික වෙන තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේවා තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම මේ පනතේ අරමුණු තියෙනවා. ඉතා පැහැදිලිව මේ පනත අරමුණු කීපයකින් තියෙන. මොකද මම දැක විපක්ෂයේ මන්ත්‍රීවරු ඔහේ කියන්නන් වාලේ වාචාලකමට කියන අඩුම ගන්න මේ පනතේ දැන් මේ තියෙන වගන්තියක් කියවල නැහැ හරියට. අසත්‍ය තර්ජනාත්මක බිය ගන්න වෙන සුළු හෝ පීඩා ප්‍රකාශ මගින් ඇති වෙන අලාභයන් ගැන තැනැත්තන් ආරක්ෂා කිරීම. එතකොට මේක දින වරද විදියට 12 වෙනි වගන්තිය දිනන ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කිරීම සම්දනේ සම්නිවේදනය කිරීම වරදක් කියලා.
ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක්.
ඉතින් ඒක වරදක් නෙමෙයිද? ඒ වගේම අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කිරීම වරදක් නෙමෙයිද? ඒ වගේම අසත්‍ය ප්‍රකාශන මගින් ආගමික රැස්වීමකට බාධා කරන වරදක් නෙමෙයිද? ඒ වගේම ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම, ඒ වගේම නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකායන නිසා ද්වේෂ සාගත ලෙස අසත්‍ය ප්‍රකාශ සම්නීදන කිරීම වරදක් නෙමෙයිද? 17 වෙනි වගන්තියට. ඒ වගේම මාර්ගගත ක්‍රමෝපායන් ඔස්සේ වංචා කිරීම වරදක් නෙමෙයිද? අද අපි දැක්ක මේ සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයෝ විවිධ ඒ ගිනුම් මර විශාල මුදල් වංචාවල් වලට යෙදෙනවා. ඒ වගේම අද අපි දකිනවා සමහර උගත් පිරිස් වෛද්‍යවරු, ඉංජිනේරු, නීතිඥයෝ උගත් පිරිස් මේ වංචනිකෙන්ට අසු වෙලා තියෙනවා. ඊයේ මම අධිකරණයට ගියා. අධිකරණ කටයුත්තකදී ඒ වෙලාවේදී එක්තරා නීතිඥයෙක් පෙන්නවා රටේ නමගිය ප්‍රසිද්ධ ඒ වගේ ඉහළ වෘත්තිකය නම දෙනෙක් මේ වගේ Facebook ගිණුමක් කරා වෙච්ච වංචාවකට සම්බන්ධල විශාල මුදලක් ඒ වංචනිකයන්ට ගෙවලා තියුණා. ලක්ෂ 2-3 ලක්ෂ පහ වගේ විශාල මුදලක්. ඉතින් ඒක නිසා ඒ වගේම අන්නයෙකු ලෙස වෙනුවෙන් ලෙස පෙනී සිටිනු. දැන් මගේ නමට තියෙන Facebook ගිණුම් බර ගන්නක් තියෙනවා. අපි දන්නේ කවුද කරන්නේ කියලා. හැබැයි අපිට ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. අපිට ඒක පාලනය කරන්න බෑ. මිනිස්සු හිතනවා අපි තමයි ඒක කරන්න කියලා. ඉතින් ඒක නිසා ඒක වරදක් නෙමෙයිද? ඒ වගේම කැරල්ලකට හෝ රජයකට විරුද්ධව වරදක් ආදී සිදු කිරීමට සැලැස්වීම චේතනාවෙන් අසත්‍ය ප්‍රචාර ප්‍රකාශ සංසරණය කිරීම වරදක් නෙමෙයිද? ඒ වගේම තමයි මාර්ගගත ක්‍රමයේ ඔස්සේ කාමෝද්දීපනයේ ස්වභාවයෙන් යුත් ළමා අපයෝජන දර්ශන හඬපත ඡායාරූප ආදී සන්නිවේදනය හා ළමා අපයෝජන සඳහා ආධාර අනුබල දීම වරදක් නෙමෙයිද? 23 වෙනි වගන්තිය. ඒ වගේම මේ ආකාරයට විවිධාකාර වූ විශාල වැරදි ප්‍රමාණයක් ඉතා පැහැදිලිව මේ පන්නතේ දක්වලා තියෙනවා. එහෙමනම් මම මුලින්ම ඉතාමත් කාරුණිකව ඉල්ලනවා මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මේ පනත කියවන්න. ඒ වගේ මම මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලනවා එක එක පුද්ගලයෝ මේ තමන්ගේ භාෂණයේ නිදහස වළක්වන්න හදනවා කියන වැරදි ප්‍රචාර වලට අහු වෙන්න එපා. මොකද පැහැදිලිව මේ පනත කියවන්න. මේ පනතෙන් ආරක්ෂා කරන්නේ අපේ රට, අපේ ජාතිය, අපේ සමාජය, අපේ සංස්කෘතිය. ඒක නිසා ඒ ගැන විශේෂයෙන්ම සඳහන් කරමින් මම නැවත වතාවක් අපේ රටේ පුරවැසියන් ඉල්ලා සිටිනවා මේ පනත ඔබ වෙනුවෙන් හදපු පනතක් මිසක් මේ කාවත් ආරක්ෂා කරන්න හදපු පනතක් නෙවෙයි කියලා බොහොම ස්තුතියි.
මම ස්තුතියි ගරු ෆයිසල් කාසිම් මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
දොළොස් මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමිය, මම ඔබතුමියගේ ආසනයේ ඉන්න වෙලාවේ ගරු මල්විරංශ මන්ත්‍රීතුමා මට උත්තර දෙන්න බැරි විදියට තමයි තුමා උත්තර දුන්නේ. මම ඒ වෙලාවේ ත්‍යායකේ හිටියේ. ඉතින් මූලිකවම එතුමා කියපු ප්‍රකාශයක් තමයි මේ අන් පුද්ගලයෙකු ලෙස පෙනීවීම කියන කාර්යය සම්බන්ධයෙන් අපි ලෝකෙ පිළිරන් තියනවා නිර්නාමිකව ඉන්න පුළුවන් කියලා. ඉතින් නිර්නාමිකව ඉන්නවා කියන කාර්යය, නමුත් මේ වෙලාවේ මේ පනතේ වැරදක් වුණාට ඉදිරියේදී ගෙන සංශෝධන තුල එය හැකියාව තිබුණා. හැබැයි ඒ කිසිම වෙලාවක ඒකෙදි වංචාවක් නොකරන්න අවස්ථාවක් තියෙන්නේ. ඉතින් එතුමා ඒ ප්‍රකාශ කර අර පීයක් සම්බන්ධයෙන් එතුමා දිගින් දිගටම කතා කරා මම කියපු කාරණාව සම්බන්ධයෙන්. මම හිතන්නේ අපි ගන්න සාමාන්‍ය සම්ප්‍රදායක්, සාමාන්‍ය උදාහරණයක් තමයි පීයක් ගත්තාම කැපෙන්නත් පුළුවන්, බටර් ගන්නත් පුළුවන් කියන කාරණේ.
බොහොම ස්තුතියි අවසන්නට. මන්ත්‍රී ආරම්භ කරන්න.
බිස්මිල්ලාහිර් රහ්මාන් රහීම්. සවකි තලමදාංගම් තලවි අවරඩේ. இன்று நிகழ்வு நேய காப்பு சட்டம் மூலம், ஆங்கிலத்தில் கூறும்போதனால் ஆன்லைன் சேஃப்டி பில் சட்டம் மூலத்திலே இன்று விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இதில் எந்த கருத்துக்களை கூறலாம் என்று நினைக்கின்றேன். இருந்தாலும் கூட இந்த சட்டத்தில் கருத்தை நேரம் இருந்தால் கூறலாம் என நினைக்கின்றேன். இருந்தாலும் கூட அண்மையிலே அம்பாறை மாவட்டத்திலே ஏற்பட்ட கடின மழை காரணமாக நடந்த அனர்த்தங்களை பற்றி இந்த சபையிலே கூறலாம் என நினைக்கின்றேன். உங்களுக்கு தெரியும், அம்பாறை மாவட்டத்திலேயே ஒரு விவசாய மாவட்டம். இதில் டிஎஸ்ஏ நேக்கா சமுத்திரத்திலிருந்து நீரை பெற்று நாங்கள் விவசாயத்தை செய்து கொண்டிருக்கின்றோம். இந்த அடைமழை காரணமாக அதாவது டிஎஸ்ஏ நேக்கா சமுத்திரம் கிட்டத்தட்ட அதனுடைய ஸ்பில் லெவல் அதாவது 110 அடி உயரத்திலே நீர்கள் வளைந்து ஓடி அதுக்கு மீறியும் சென்றதன் காரணமாக, அதாவது நீர்ப்பாசன திணைக்களம் அவர்களுடைய சட்டத்தின்படி கிரம கிரமமாக அவர்கள் கிட்டத்தட்ட 4-5 அடி தண்ணீரை அவர்கள் திறந்துவிட்டு இதன் மூலம் ஏற்பட்ட அனர்த்தத்தை பார்க்கும்போது மிகவும் மோசமான நிலைக்கு வந்திருக்கின்றது. உண்மையிலே இந்த மழையின் காரணமாக வேளாண்மை காணிகள் கிட்டத்தட்ட 48,025 ஏக்கர் காணியும், சோளம் செய்த காணிகள் 1995 ஏக்கர் காணியும் இப்போது இதிலே பாதிக்கப்பட்டிருக்கின்றது. முக்கியமாக எங்களுடைய சொல்லப்போனால் சம்மாந்துறை, நிந்தவூர், ஒலிவில், பாலமுனை, அக்கரைப்பற்று போன்ற கிராமங்கள் இதனால் மிகவும் மோசமாக பாதிக்கப்பட்டிருக்கின்றது. இதில் நாங்கள் சொல்லப்போனால் நிந்தவூர் அதாவது கல்முனை நீர்ப்பாசன நிலாவுக்கு உட்பட்ட கல்முனை அதாவது நிந்தவூர் பகுதியிலே நிந்தவூர் செங்கப்பாடை ரைட் பேங்க் லெஃப்ட் பேங்க் ஏரியாவும், அதே போன்று அப்ப குருநாள் கஞ்சி
காணியும்,
அதே போன்று லோகர்ண கஞ்சி அதாவது கிட்டத்தட்ட கல்முனை நீர்ப்பாசன நிலாவுக்கு 416 மில்லியன் ரூபாய்கள் தேவைப்படுகின்றது. அதே போன்று சம்மாந்துறையில் நீர்ப்பாசன பிரிவின் கீழ் கல்லோய ரிவர் போன்ற ஒரு 5 நேரம் காணும்போது நான் அதாவது ஹென்சாட்டுக்கு பதிவு செய்யப்படுகின்றேன். கிட்டத்தட்ட அதுக்காக 400 மில்லியன் ரூபாய் பணம் தேவைப்படும் சம்மாந்துறை பிரதேசத்தில். கிட்டத்தட்ட 7014 ஏக்கர் காணிகள் இப்போது இதிலே பலதடைந்திருக்கின்றன. அதே போன்று 2369 விவசாயிகள் இதனால் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். இருந்தாலும் உடனடியாக நடவடிக்கையை ஏற்பாடு செய்வதற்காக எமது அதாவது அம்பாறை மாவட்ட நீர்ப்பாசன டிரெக்டர் அவர்கள் எங்களுக்கு மிகவும் உதவி செய்தார். அவர் வந்து எமது அனைத்தங்களை பார்வையிட்டார், எங்களோடு இருந்தார் அவர். அதேபோன்று கல்முனை ஐ, அதேபோன்று சம்மாந்துறை ஐ, அக்கரைப்பத்தி ஐ போன்ற இரிகேஷன் நீர்ப்பாசன இன்ஜினியர்களுக்கு நான் நன்றி கூற வேண்டும். இந்த அனர்த்தத்தின் போது அவர்கள் நேரம் பார்க்காமல் ஒரு கிழமை கிட்டத்தட்ட இது சம்பந்தமாக எந்த அளவுக்கு அவங்களால் அதை காப்பாற்றுவதற்குரிய நடவடிக்கை எடுத்திருந்தார்கள், அதுக்காக நாங்கள் நன்றி கூற வேண்டும். இருந்தாலும் கூட இந்த அனர்த்தம் என்பது இது போன்ற அனர்த்தங்கள் தொடர்ந்து நடைபெறுகின்றது. ஆனால் உங்களுக்கு தெரியும், எதிர்காலங்களிலே சொல்கின்றார்கள் இன்னும் 10-25 வருடங்களுக்கு பின் நீர் தட்டுப்பாடு வரும் என்று கூறுகின்றார்கள். ஆனால் உண்மையிலே நாங்கள் இப்போ இப்போது இது ஒரு சந்தர்ப்பத்தை சிந்திக்க வேண்டிய காலம். இங்கு அம்பாறை மாவட்டத்தில் டிஎஸ்ஏ நாய்க்கில் வரும் நீர், அதாவது ரைட் பேங்க் லெப்ட் பேங்க் ஊடாக கொண்டுவரப்படும் தண்ணீரை உடனடியாக நாங்கள் வேறு முறையில், அதாவது பாதுகாக்கக்கூடிய முறையில் நாங்கள் கொண்டு வர வேண்டும். இது சம்பந்தமாக அண்மையிலே உள்ள நீர்ப்பாசன இலாக கன்சல்டன்ட் கமிட்டியில் நாங்கள் பேசினோம். என்னவென்றால் அம்பாறை டிஎஸ்ஏ நாய்க்கால் இருந்து ரைட் பேங்க் லெப்ட் பேங்க் இரண்டையும் நாங்கள் உடனடியாக, அதாவது மகாவலி போன்று கான்கிரீட் முறையிலே தண்ணீரை கொண்டு செல்வதன் மூலம் இந்த எங்களுடைய நீரை பாதுகாக்கலாம் நினைக்கின்றேன். ஆகவே இதுக்கு அமைச்சர் அவர்களும் அன்று உடனடிய நடவடிக்கை எடுத்து கூறியிருந்தார்கள், நன்றி கூறுகின்றேன். ஆக எதிர்காலத்திலே எங்களுடைய நீரை நாங்கள் பாதுகாப்பதன் மூலம், அம்பாறை, அதாவது டிஎஸ்ஏ நாயக்கா சமுத்திரத்திலிருந்து நீரை பாதுகாப்பதன் மூலம் எதிர்காலத்திலே எமது விவசாயிகளுடைய விவசாயத்தை செய்ய முடியும் என்று கூறி விடைபெறுகிறேன். நன்றி.
මීළඟට කවිඳු ජයවර්ධන මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා. ඊට කලින් මූලාසනයේ සඳහන් ලක්මක් යෝජනා කරන්න ඉල්ලා සිටිනවා.
එතුමාගේ නම යෝජනා කරනවා.
මම ස්ථිර කරනවා.
මම ස්තුතියි මූලාසනයට මහමන් මුසාමිල් මන්ත්‍රීතුමා පෙමිණවා.
ගරු මන්ත්‍රීතුමා,
ස්තුති ගරු සභාපතිතුමනි. දැන් අත්ත වශයෙන් මේ සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට ඔබ දන්නවා, විශේෂයෙන්ම අද ලෝකයේ හැඩගැහිලා තියෙන්නේ, ලෝකයේ ඉදිරියට යන්නේ නව තාක්ෂණයත් එක්ක. මේ නව තාක්ෂණය තුළ විශේෂයෙන්ම AI තාක්ෂණය, එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තාක්ෂණය සහ සමාජ මාධ්‍ය කියන එක ප්‍රමුඛස්ථානයක් ගන්නවා. දැන් ගරු සභාපතිතුමනි, ඔබ දන්නවා විශේෂයෙන්ම මේ AI තාක්ෂණය ඔස්සේ පුළුවන් එක්කෙනෙක්ගේ මූණ තව කෙනෙකුගේ ශරීරයට එකතු කරන්න. ඒ වගේම අපි දැක්ක ඉන්දියාවේ එහෙම නිලියකට අපහාසයක් සිදු වුණා. ඒ වගේම මේ නව තාක්ෂණයත් එක්ක විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අද ඉතාමත් ප්‍රචලිත වෙලා තියෙනවා තරුණ තරුණියන් අතර සමාජයේ. අද අපි ටීවී එක බලනවා වෙනුවට ජංගම දුරකථනයේ ඉඳන් තමයි ප්‍රවෘත්ති උනත් බලන්නේ. මේක තමයි අද ලෝකයේ තියෙන ප්‍රබලම ජනමාධ්‍ය සහ සංනිවේදන මාධ්‍ය. ඒ විතරක් නෙමෙයි, මේක සමහරලාවට ආයුධයක් සහ සමාන බලපෑමක් එල්ල කරන්න පුළුවන්. පුද්ගලයෙකුගේ ජීවිතය, පවුල, සමස්ත සමාජය ඉදිරියේ විනාශ කරන්න පුළුවන් සමහර අවස්ථාවන් වලදී මේක වැරදි විදියට භාවිත කරොත්. ඒ නිසා අපි මේ පිළිබඳව කතා කරන්න ඕනේ, විශේෂයෙන් අපේ තරුණ ප්‍රජාව ගැන කල්පනා කරලා. දැන් මේ සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට මම පෞද්ගලිකව විශ්වාස කරනවා යම් කිසි රෙගියුලේෂන් එකක්, එහෙම නැත්නම් යම් කිසි පාලනයක් තිබෙන්න ඕනේ. මේ හිතුමතේ වල්බූරු නිදහසක් මේ කිසිම දෙයකට දෙන්න අවශ්‍ය නැහැ කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. හැබැයි ඒ කියන්නේ මර්ධනය නෙමෙයි. මාධ්‍යවේදීන්ව, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ව මර්ධනය කරන එක නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් හරිදේ සමාජගත කරන එක පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි බොරුව, වංචාව, දූෂණය සමාජගත කරනවා නම්, කඩාවඩා ගන්නවා නම්, තවත් කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරන්න උත්සාහ ගන්නවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි. අපි දකිනවා දිනෙන් දින විශේෂයෙන්ම ජනමාධ්‍ය ඔස්සේ, සමාජ මාධ්‍ය ඔස්සේ තරුණ තරුණියෝ, ඒ අය යම් යම් පුද්ගලයන්ට හවුවෙලා නිරුවත් ඡායාරූප සමාජගත කරනවා, ඒ වගේම මුදල් ගසා කනවා, ඒ වගේම කප්පන් ඉල්ලනවා, ඒ වගේම මේ තාක්ෂණය ඔස්සේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා අපි දකිනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, එවැනි තත්ත්වයන් වලට අපිට ඉඩ දෙන්න බෑ. හැබැයි මේ රටේ ඔබ දන්නවා විශේෂයෙන්ම දේශපාලන වශයෙන් තීන්දු තීරණ ගැනීමේදී අනාගතයේදී මැතිවරණ සමයක් එනකොට අපි විශ්වාස කරනවා අනාගතයේදී විශේෂයෙන්ම මැතිවරණ කරන්න වෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ. දෙදා පෝස්ටර් ගැහුවා, කටවුට් දැම්මා, බැනර් ගැහුවා, ගෙයින් ගෙට කැන්වසින් ගියා. ඒ යුගය දැන් දිනෙන් දින අවසන් වෙමින් පවතිනවා. අනාගතයේදී එන්නේ මේ සමාජ මාධ්‍යත් එක්ක දේශපාලනය කරන යුගයක්. ඒ නිසා අපි පැහැදිලිව විශ්වාස කරනවා හරි මතය සමාජගත කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම වැරදිදේ සමාජගත කිරීමට ඉඩ ලබා නොදෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් ගරු සභාපතිතුමනි මම මේ ගරු සභාවේ අවධානයට යොමු කරනවා මට පෞද්ගලිකව වෙච්ච සිදුවීමක් ගැන. මේ පුද්ගලයෙක් පට්ටපල් බොරුවක් සමාජ මාධ්‍ය දාලා තිබුණා කවින්ද ජයවර්ධන කොටි වෙනුවෙන් රජයට විරුද්ධව පැමිණිලි කිරීමට ජිනීවා යයි. මේ සම්පූර්ණ පට්ටපල් බොරුවක් මං නොකරමු තොරතුරක් සමාජ මාධ්‍ය දාලා. දැන් මේ පිළිබඳව ඒක දාපු කෙනා ගේ ඒ පෝස්ට් එක 100,000 ගාණක් ෂෙයා කරලා. මේක ඇත්ත නැත්ත පිළිබඳව හොයලා බලලා නැහැ. තවත් කෙනෙක් දාලා තියෙනවා සංජීව පෙරේරා කියලා පුද්ගලෙක් සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව කවින්ද ජයවර්ධන ජිනීවා මානවිකම් කවුන්සිලයට යයි. මේ මොන පට්ටපල් බොරුවක්ද? එතකොට දැන් මට මොකද්ද කරන්න පුළුවන්? මම කරපු වැඩේ තමයි ගරු සභාපතිතුමනි මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම මේක සභාගත කරනවා පැමිණිල්ලක් දැම්මා. මේ තියෙන්නේ පැමිණිල්ල කොපිය. කවදාද 2020 4 මාසේ 5 වෙනිදා. හරි. පැමිණිල්ල අංකේ PC 94.89. දැන් මේ පැමිණිල්ලට වෙච්ච දේ මොකද්ද? වෙච්ච දෙයක් නැහැ. ඒතර මට වෙච්ච අසාධාරණේ කීර්තිනාමයට වෙච්ච පළදුව වෙච්ච දෙයක් නැහැ. ඒකට ගරු සභාපතිතුමනි ඒ නිසා මම විශ්වාස කරනවා මේ වගේ අපරාධ කරන අපරාධකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් උදාහරණයකට මම තව දෙයක් කියන්න. මේ රේකා කහඳගම කියන කාන්තාව සම්පූර්ණයෙන්ම බොරු මේ සමාජ මාධ්‍ය ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම ශාමලි පෙරේරා කියන කාන්තාව මම මගේ බිරිඳත් එක්ක පල්ලි ගිය අවස්ථාවක ෆොටෝ එකක් අරගෙන මරුවෝ කළු ඇඳගෙන පල්ලි ගිහිල්ලා කියලා. කොහෙද අපි මිනි මරලා තියෙන්නේ? කාවද මරලා තියෙන්නේ? එතකොට මේකේ දානවා අනිත් අය කමෙන්ට් දානවා. හරි. පඩි ගෙවපු අය, ඒ කියන්නේ ওই සහරාන්ලට පඩි ගෙවුව අය කෙනෙක් තමයි මේ Facebook එකේ මේක දාලා තියෙන්නේ කියලා එකෙක් කමෙන්ට් එකක් දානවා. එතකොට ඒකෙම තව එකෙක් දානවා, ඇයි දැන් මේ පෝස්ට් එක එඩිට් කළේ? කවින්ද ජයවර්ධන ලීගල් ඇක්ෂන් ගනීද කියලා. ඒ කියන්නේ මෙයා මේ පෝස්ට් එක දාලා මේක එඩිට් කරා. ඊට පස්සේ තවත් පුද්ගලෙක් දානවා, "These things should not be tolerated, doctor." හරි. එතකොට මේ caption previously was something else and now she have changed. එතකොට ගරු සභාපතිතුමනි මේ විදියට සමාජ නොමග අරින කටයුතු මේ අය කරනවා. අපි ඒකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් දැම්මා. 2025/3 පරිගණක අපරාධ කියන පැමිණිල්ල ඉදිරිපත් කළා. දැන් තාමත් මේකට ක්‍රියාමාර්ග අරගෙන නැහැ. තන මේ අපිට පෞද්ගලිකව මඩ ගහන්නේ. ඒ ප්‍රශ්නයක් නෑ. අපි දේශපාලනය කරන්නේ මේ රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන්. එතකොට මගේ පියා හැම වෙලේම කියපු දෙයක් තමයි පළ ඇති ගහට තමයි ගල් ගහන්නේ කියලා. ඒක නිසා මේ අය අපිට ගල් ගැහුවට ගරු සභාපතිතුමනි අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ රටේ අහිංසක දරුවන්ට ගල් ගහන්න දෙන්න බෑ. මේ රටේ අහිංසක දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ. මේ රටේ අහිංසක දරුවන්ගේ පින්තූර අරගෙන ඒව සමාජගත කරලා දෙමව්පියන්ගේ පාර වැහල යන්න බැරි තත්ත්වයකට කවුරු හරි පත් කරනවා නම් මං හිතන්නේ ඒකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම මම කියනවා මේ අනපනත් වලින් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පාලනය කරන්න, ඒ අය මර්ධනය කරන්න ඉඩ දෙන්නත් බෑ. දැන් මට තව සිදුවීමක් වුණා ගරු සභාපතිතුමනි. ඔය සින්දු කියනවා වගේ වීඩියෝ හදන එක එක මිනිස්සුන්ට අපහාස කරලා ඒ පුද්ගලයා ඉන්දියාවේ හිටපු මිනිහෙක්ගේ පින්තූරයක් අරගෙන ගරු සභාපතිතුමනි වීඩියෝ එකක් හදලා මගේ කියලා දැම්මා. මට ඒකෙන් හානියක් වුණේ නැහැ. මම මැතිවරණ ජයග්‍රහණය කරා. මේ රටේ මිනිස්සු දන්නවා මං කවුද කියලා. හැබැයි ඒ අයගේ ඒ විකෘති මානසිකත්වය ගැන කල්පනා කරන්න. ඒක මට කරාට කමක් නැහැ. එයාට ඒකට පාඩම අපිට කොකාට වාරයක් තියෙනවා, තිත්තට වාරයක් තියෙනවා. ඒ පාඩම එදාට ලැබෙයි. හැබැයි මේ රටේ අහිංසක තරුණ තරුණියන්ට කරන්න ඉඩ දෙන්න බෑ ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ විදියට සමාජ මාධ්‍ය අවභාවිතා කරන අයට යම් කිසි නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒක මගේ පෞද්ගලික විශ්වාසය. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රට තුළ අපිට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න. හැබැයි ආණ්ඩුවට මේ මර්ධනය කිරීම සඳහා මේ අනපනත් භාවිතා කරනවා නම් ඒකට අපි විරුද්ධයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කර දෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ඊළඟට
සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් 9ක් තිබෙනවා.
හොඳයි. මුලාසනාරූපී කාර්ය මන්ත්‍රීතුමනි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනත් පිටුම්පත ගෙනෙන අවස්ථාවේදී ඒ සම්බන්ධ අදහස් දක්වන අවස්ථාව සලසා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි දන්නවා අද මේ පනත සම්බන්ධව මුළු රටේ මහත් ආන්දෝලනයක් ඇති වෙලා තියෙන අවස්ථාවක්. ඒ හේතු නිසා තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් ඒ වගේම අපි දන්නවා අනිකුත් පක්ෂ නායකයන් සියලුම දෙනාම විශේෂයෙන්ම කථානායකතුමාගේ ඉල්ලීමක් කෙරුවා මේ පනත සාකච්ඡා කරන එක පොඩ්ඩක් කල් දාන්නේ කියලා. මොකද මේ සම්බන්ධව ඉතාමත් දරාරුම් පනතක්, ඒ වගේම සමාජයට මම හිතන්නේ නොයෙකුත් ආකාරයේ බලපෑම් එල්ල කරන පනතක් නිසා තමයි අපි කිව්වේ මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්නේ කියලා. නමුත් ඒ සම්බන්ධ අවස්ථාව ලබා දෙන්න මම හිතන්නේ ආණ්ඩු පක්ෂයට සම්බන්ධලා ඉන්න මැති අමතුරු ඒක වළක්වන්න කටයුතු කෙරුවා. ඒ සම්බන්ධව අපි කණගාටුවත් මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් අපි දන්නවා අද මම හිතන්නේ සමාජය තුළ සාධාරණ බියක් තියෙනවා. ඒ වගේම සාධාරණ සැකයක් තියෙනවා මේ පනත හරහා. විශේෂයෙන් අපේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ඒ වගේ මේ සමාජ මාධ්‍ය තුළින් තමන් විසින් කරන සාධාරණ ප්‍රකාශයන් සඳහා යම්කිසි වාරණයක් එහෙම නැත්නම් යම්කිසි ඉඩකඩක් නොලැබේ කියන සාධාරණ සැකය තමයි අද මේ රටේ ඉන්න මහත් වූ ජනතාවගේ තියෙන්නේ. ඉතින් මම දන්නවා ගරු සභාපතිතුමනි ඒකට හේතුවක් තියෙනවා. මොකද වර්තමාන ජනාධිපති අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් වුණාට පස්සේ අපි දන්නවා නොයෙකුත් ආකාරයේ විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පවත්වන උද්ඝෝෂණ, ඒ වගේම අනිකුත් රැස්වීම්, ඒ වගේ මේ හැම එකක් සම්බන්ධව අද දැඩි මර්ධනකාරී පියවරක් අනුගමනය කරනවා. ඒ වගේම සාධාරණ හේතුවක් නිසා තමන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. තමන්ගේ බඩු බිල වැඩි කරනකොට ඒ සම්බන්ධව මම හිතන්නේ අපේ ජනතාව පෙළ ගැහෙනකොට, ඒ වගේම ජනතාව පාරට එනකොට අද අපි දකිනවා විශේෂයෙන් පොලිසිය යොදලා, ඒ වගේම රාජ්‍ය බලය යොදලා මේවා මර්ධනය කරන්න තමයි අද උගක් අවස්ථාවේදී කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ හුඟා දුරට අපේ තරුණ පරපුරත් ඒ වගේ මේ සමාජ මාධ්‍යවල සැරිසරන, ඒ වගේ අන්තර්ජාලය උපදෝගි කරගන්න මේ හැම කෙනාටම අද මම හිතන්නේ විශාල බියක් තියෙනවා. අද මේ පනත ගෙනහල්ලා ඉවර වෙලා මොනෑම ආකාරයකට අපිව මර්ධනය කරන්න කටයුතු කරයිද කියලා. ඉතින් මෙතනදී අත වශයෙන්ම අපි දන්නවා ගරු සභාපතිතුමනි මේක ගේනකොට මේක සම්බන්ධව මම හිතන්නේ ජාත්‍යන්තර වශයෙන් තියෙන සම්බන්ධකම්, ජාත්‍යන්තර වශයෙන් තියෙන බැඳීම් සම්බන්ධව කිසිම හොයා බැලීමක් කෙරුවද කියන එක ගැනත් අපිට ලොකු සැකයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. මොකද මේක අත වශයෙන්ම අන්තර්ජාලය, මේ සමාජ මාධ්‍ය කියන එක මම හිතන්නේ මේ ශ්‍රී ලංකාවේ එහෙම නැත්නම් අපි විසින් අපේ විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව විසින් ඇති කරන ක්‍රියාදාමයක් එහෙම නෙමෙයි. මේක අපි දන්නවා ගරු සමන්ත්‍රීතුමනි මේක අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරත්වයක බැඳිච්ච දෙයක්, කාරණාවක් අන්තර්ජාලය කියන එක. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම අන්තර්ජාලයත් එක්ක තියෙන අපේ දැන් Facebook එක, ඒ විතරක් නෙවෙයි WhatsApp මේ ටික මේ app එක, ඒ වගේම Google, මේ හැම එකක්ම මම හිතන්නේ ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන වැඩසටහනක් එක තමයි යන්නේ. ඉතින් මෙතනදී අනියත ලෙස මම හිතන්නේ කිසිම සාධාරණ හේතුවක් නැතුව යම් යම් ආකාරයකට මේ Google වලට, එහෙම නැත්නම් අනිකුත් app වලට, ඒ වගේම WhatsApp වලට මේ වගේ නොයෙකුත් ආකාරයේ තහනම් නියෝග එහෙම නැත්නම් තහනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ගියොත් එහෙම මම හිතන්නේ ජාත්‍යන්තර වශයෙන්ත් යම් යම් ක්‍රියාමාර්ග ගන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් එහෙම මම හිතන්නේ අන්තර්ජාලය භාවිතය කරලා යම් කිසි අපි දන්න අධ්‍යාපනයේ ලබන උදවියට, ඒ වගේ Facebook එක භාවිතා කරලා යම් කිසි දැනුම් සම්භාරයක් ලබා ගන්න කෙනෙකුට, WhatsApp භාවිතා කරලා තමන්ගේ තියෙන පණිවිඩයක් එහෙම නැත්නම් තමන්ගේ තියෙන ප්‍රවෘත්තියක් ඒ වගේම අනිකුත් දෙයක් හුවමාරු කරගන්න පුද්ගලින්ට යම් විදි අවස්ථාවක බලපෑමක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා කියන එක මම කියන්න ඕනේ. මොකද යම් හේකින් එතුමල්ල මේ දේවල් සහනම් කරන්න කටයුතු කරුවොත්, එහෙම නැත්නම් යම් විදි වාරණයකට ලක් කරන්න කටයුතු කරුවොත් එහෙම මම හිතන්නේ අපේ රට කොන් වෙන තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් අපි දකිනවා මේ සමාජ මාධ්‍ය වර්ධනය කරන්න, එහෙම නැත්නම් නොයෙකුත් ආකාරයේ මේවා මර්ධනය කරන්න කටයුතු කරපු රටවල් දිහා බැලුවොත් එහෙම අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නෙමෙයි. ඒවා හුඟක් වෙලාට ඒකාධිපති නායකයෝ ඉන්න රටවල්. උදාහරණයට උතුරු කොරියාව ගත්තොත් එහෙම, ඒ වගේම අපි දන්නවා බුරුමේ ගත්තොත් එහෙම, ඒ වගේම චීනය ගත්තොත් එහෙම, ඒ වගේම අනිකුත් රටවල් මේ වගේ නොයෙකුත් ආකාරයේ අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන්නේ නැති ඒකාධිපති රටවල් තමයි හුඟක් අවස්ථාවේදී මේ වගේ නීති රීති එහෙම නැත්නම් අනපනත් දෙන්නේ කියන එකත් මම මේ අවස්ථාවේදී ඔබතුමාට මතක් කරන්න ඕනේ. අනික් පැත්තෙන් ගත්තොත් එහෙම මෙතන තියෙන අනික් භයානක ප්‍රශ්නේ තමයි ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි දන්නවා දැන් ජනාධිපතිතුමා තමයි මේකේ කොමිසම. ඒ කියන්නේ මේකේ හරි වැරද්ද, මේක කොයි ආකාරයේ චෝදනාවක්ද, මේ චෝදනාවෙන් කොච්චර ආකාරයකට බලපෑමක් සිද්ධ වුණාද, එහෙම නැත්නම් සමාජයට හානියක් වුණාද, ආගමික වශයෙන් හානියක් වුණාද කියලා හොයලා බලන්න තෝරන ගන්නේ ජනාධිපතිතුමා විසින් පත් කරන කමිටුව. එතුමා නම් ටික නිර්දේශ කළා එවනවා මේ ව්‍යවස්ථාදාය සභාවට. ඉතින් ඒවා තමයි අපි තාපත් කළේ, එහෙම නැත්නම් අපි අනුමත කළේ වන්න ඕනේ. ඉතින් මෙතරම් මම හිතන්නේ මධ්‍යස්ථභාවය ගැන අපිට ලොකු සැකයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. මොකද හේතුව ජනාධිපතිතුමාකින් තමන්ට හිතවත්ව තමන්ට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් පුද්ගලයෙකුව පත් කරලා දුන්නොත් මෙතරම් මම හිතන්නේ කිසිම සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේක අඩුපාඩුම උසාවියට යන අවස්ථාවක් තියනවා ලොකු දෙයක්. ඒතර අපිට අධිකරණයකට යම් කිසි විශ්වාසයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. මොකක් හරි අපිට මේ සාධාරණ මේ වැඩේ කට කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් දැන් මෙතන අර්ථයෙන් කොමිෂන් එකකට පත් කිරීම තුළ මම හිතන්නේ ඉතාම භයානක තත්යකට අපේ රටේ ජනතාව මුහුණ දෙනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් මම හිතන හැටියට ගරු මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමට තුගක් කරලා අතීතය අමතක කළා තියෙනවා. මොකද අපිට මතකයි එතුමා විපක්ෂයේ ඉන්නකොට, විපක්ෂ නායකවරයා ඉන්නකොට මේ ඉස්සලත් මේ සමාජ මාධ්‍ය මර්ධනය කරන්න නොයෙකුත් ආකාරයේ කතිකාවන් ආවා, යෝජනාවල් ආවා. ඒ අවස්ථාවේ එතුමා කතා කිව්වේ කොහොමද? මේ රාජපක්ෂවරුන්ට එහෙම නැත්නම් මේ ඒකාධිපති පාලකයන්ට අපි කිසිම අවස්ථාවක මේව පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ කිව්වා. එතුමා කිව්වේ මොකද්ද? එතකොට ජනතාවත් එක්ක අපි පාරට බහිනවා කිව්වා. මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩ කටයුතු කරනවා නම්, සමාජ මාධ්‍ය මර්ධනය කරන හතර කදනවා නම් අපි ඉදිරියට එනවා කියලා තමයි කිව්වේ. ඉතින් මම කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි, එතුමාට අද හුඟාදුරට මේ අතීතය අමතක වෙලා තියෙනවා. එතුමා පාලනය කරපු කාල සීමා තුළ එතුමාට මුණ දෙන්න සිදු වෙච්ච දේවල් අමතක වෙලා තියෙනවා. එතුමාට මේ උද්ඝෝෂණ වලට ගියලා අපිත් එක්ක මම ඉතින් අපිට කඳුළු ගෑස් ගහලා අපිට නොයෙකුත් ආකාරයේ හමුදාව පොලිසිය යොදලා අපිව පාලනය කරන්න පැටි, ඒ වගේම අපිව පළව හරින්න හදපු පැටි, මම හිතන්නේ අද වර්තමාන ජනාධිපතිතුමාට අමතක කළා තියෙන එක ගැන කනගාටු කාරණාවක්. ඉතින් එතුමා අපි විශ්වාස කරනවා හැම වෙලෙම ප්‍රජාතන්ත්‍රවාදී අගෙන නායකයෙක් හැටියට, ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන නායකයෙක් හැටියට එතුමා තවදුරටත් මේ ගැන සලකලා බලලා මම හිතන හැටියට මේකේ සැබෑ ලෙස මේ සමාජ මාධ්‍යයේ අත්වශයෙන්ම මේ සමාජ විරෝධී කටයුතු සඳහා විතරක් යොමු කරනවා නම් මම හිතන්නේ ඉතාමත් හොඳයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මෙතනදී අත්වශයෙන්ම තව එකක් කාරණාවක් මම කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි. දැන් මෙතන අපි දන්නවාද, අපි කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා කිව්වා වගේ,
ඔබතුමාට තව විනාඩි දෙකක්.
කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා කිව්වා වගේ මේකේ ප්‍රශ්නකුත් තියෙනවා. මොකද අපි දන්නවා දැන් එතුමාට වෙච්ච අසාධාරණේ සම්බන්ධව කියලා තිබුණා. නමුත් මේ වගේ මම දන්නා නොයෙකුත් ආකාරයේ අසාධාරණ ලෙස සමහරක් වෙලාවට මේ සමාජ මාධ්‍ය උපයෝග කරගෙන නොයෙකුත් දෙනාට අපහාස කරන අවස්ථාවල් තියෙනවා. නොයෙකුත් සමාජ අපචාරයට කටයුතු සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ අපි දන්නා විවිධ අකටයුතුකම්, වංචා, දූෂණ මේ සමාජ මාධ්‍ය උපයෝග කරගෙන කරන අවස්ථාවලු තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඉතින් ඒව ඇත්ත වශයෙන්ම අවංකව තෝරලා බේරලා මේ තමන්ට පැවැත්මට, එහෙම නැත්නම් තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න තමුන් කරන හොරකම් වංචා හෙළි කරනවට බය විතරක් මේක කියනවා නම් අපි සම්පූර්ණ විරුද්ධයි. ඒක අපේ තියෙන ප්‍රශ්නේ. මේවා සම්බන්ධ යම් කිසි වැටක් බදිනවා නම් මේවා සම්බන්ධ දැන්ටත් මං හිතන්නේ අලුතෙන් ගේන්න ඕනේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. දැන්ටත් මං හිතන්නේ මේ සමාජ විරෝධී නොයෙකුත් ආකාරයේ දූෂණ වංචා සිද්ධ වෙනවා නම්, අපචාර ක්‍රියා සිද්ධ වෙනවා නම් දැන්ටත් පොලිසියට මං හිතන්නේ බලතල තියෙනවා. ඒ සම්බන්ධ අධිකරණයට බලතල තියෙනවා යම් කිසි ක්‍රියාමාර්ගයක් කරගන්න. ඉතින් එහෙම කරන්න පුළුවන්කම තියෙද්දි මං හිතන්නේ මේක විශේෂයෙන්ම ගේන්නේ නම් අර රජයේ පැවැත්ම, එහෙම නැත්නම් රජයේ අකටයුතුකම් ටික වහගන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා මම අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමාටත් ඒ වගේ මාණ්ඩ පාක්ෂියටත් ඉල්ලා සිටින කැමැති. මොකද මේක තවදුරටත් කල්දාලි වෙලා මේක සමාජයේ තවදුරටත් සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දෙනවා වඩා හොඳයි. නමුත් මම හිතන්නේ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ආණ්ඩුවට හුඟක් වෙලාට මේවා තේරෙන්නේ රජයේ බලයේ ඉන්නකොට. දැන් ඕක විපක්ෂයට ගියාන ඕක අනිත් පැත්තට ඒකවද හරි දවසක. අනිවාර්යයෙන්ම එදාට තේරෙයි මේගොල්ලන්ට මොකද්ද වෙන්නේ කියලා තව මාස කීපයක් යනකොට. මම හිතන්නේ මේ කොච්චර කාල පවත්වා ගන්න පුළුවන් වේද කියලා. අපි විශ්වාස කරනවා ඉදිරි කාලයේදී අපේ රජිත් තාත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් අපිට ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන හොඳ රටක් නිර්මාණය කර ගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් අපි එදාට පුළුවන්කම තියෙයි මේ සමාජ සාධාරණත්වය, එහෙම නැත්නම් මාධ්‍ය සම්බන්ධ සාධාරණ වැඩපිළිවෙළ ගෙනියන්න අවකාශ ලැබෙයි කියලා විශ්වාස කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පයක් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මිලඟට ගරු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9යි.
මූලාසනය බොන ධර්මන්තුමනි, මහිතන්නේ යුගයේ සුවිශේෂම අවස්ථාවක් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය අවශ්‍ය පනත ඇයි. මහිතන්න මේක මේ රටේ ජනතාවට ඉතා වැදගත් පනතක්. විපක්ෂය මොනවා කිව්වත් එයාගේ යටිහිත දන්නවා මේක ඒ අයටත් පාරවල්ලක් වගේ කැරකිලා අබ්බව. නමුත් අපි කියන්න ඕන විශේෂයෙන්ම ඔබට, අපිට හැමෝටම උද්ගලිත්වයක් කියන එකක් තියෙනවා. අපේ තනතුරට එහා ගිය දෙයක් ඒක. මේ තරතුරු නිරනාම මේ සියල්ල නැතිදාක අපි වෙන්න ඕන. අද තියෙන නියාමනයක් නැති සමාජ මාධ්‍ය දාලා විවිධාකාර කාරණේට අපේ පුද්ගලිත්වය විනාශ කරනවා. මේ ජංගම දුරකථන නිසා අද රටේ සෑම මිනිසෙක්ම තොරතුරු බෙදෙන කෙනෙක් බවට පත් වෙන. ඒ කියන්නේ මිලියන 22යි මිලියන 22කට වඩා අද මේ රටේ දුරකථන තියෙනවා. මට මතකයි 1980 මම අපේ ගෙදරට දුරකථනයක් ගන්න ගියා. ඒකට තැපල් අපිතිවරයා වශයෙන් හිටියේ DB විජේතුංග හිටපු ජනාධිපතිතුමා. එතපගේ උඩුනුවර ගෙදරට ගිහිල්ලා මම ටෙලිෆෝන් එකක් ගන්න එතුමාගේ ලියුමක් කරන් තමයි ඒ කාලේ දුරකථනයක් ගත්තේ. මං හිතන්නේ මගේ ආසනේ ඒ වෙනකොට ඒ දුරකථන 10ක්වත් තිබුණේ නැහැ. අද බලපහම රටේ තත්ත්වය අපිට බලා ගන්න පුළුවන්. දුරකථන එකක් නෙවෙයි දෙකක් තුනක් තියෙන අයත් මේ රටේ ඉන්නවා. එදා තත්ත්වය එකයි අද තත්ත්වය ඊට වඩා හාත්පසින් වෙනස්. වගකීමක් නැති මේ තොරතුරු බෙදා හැරීම නිසා බොහෝ නිවැරදිකරුවන් වැරදිකරුවන් වෙලා තියෙනවා. පසුව ඔවුන් නිදොස් කොට නිදහස් වුණත් ඒ දැනුවත් වීම සමාජයට යන්නේ නැහැ. පසුගිය දවසක අපි දැක්කා කහවත්ත ප්‍රදේශයේ අම්මා කෙනෙක්ගේ මරණයට දුවෙක්ව වැරදිකරු කරලා සමාජ මාධ්‍ය වල දිගු හැරි ලියුණා. නමුත් නඩුවේදී ඔප්පු වුණා ඒ අම්මාව දුව මරල නැහැ කියලා. හැබැයි මේ නිවැරදි කිරීම සමාජ මාධ්‍ය ප්‍රචාරයක් දුන්නේ නැහැ ඒකට. නැති බව ඒ පවුලේම මාධ්‍යවේදී පුතෙක් බොහොම වේදනාවෙන් කතා කරලා කිව්වා. මේ වාගේ සිද්ධියකින් වේදනාවට පත් වුණු කිසිම කෙනෙක් මේ පනත් කෙතුම් පත වැරදි කියන්න යන්නේ නැහැ. පසුකිය දවසල මේ රටේ මතුවෙච්චි අවලෝකයේ ස්වරලා සයිනයිඩ් කාල මැරෙන්න කියන මුනිවරුන්ට ප්‍රසිද්ධිය දීල මේ රටේ මිනිස්සුන්ගේ වන්දනාමානයට පාත්‍ර කෙරේත් මේ වල්බූරු නිදහසක් තියෙන මේ මාර්ගගත ක්‍රමහින්දා. සමහර සිද්ධිවල හොඳ පැත්ත හඟවල නරක පැත්තක් විතරක් සමාජ මාධ්‍ය ජාලාවලට දානවා. සමහර සිද්ධි එඩිට් කරලා විකෘති කරලා දානවා. තරහ වුණාම ආත්මඝාතනය වෙන වැඩ කරනවා. පසුගිය කාලයේ තරුණ ජීවිත කීයක් මේ නිසා විනාශ වුණාද, මරණයටපත් වුණාද? මේ නිසා අපි මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ කරන්නේ මේක මැතිවරණයක් ඉලක්ක කරගත් දෙයක් නෙවෙයි, සමාජ ආරක්ෂණය වෙනුවෙන් කරන ගන්නා වූ වැඩගත් පියවරක්. ඒ වගේම කියන්න ඕන මේ පාර්ලිමේන්තුවේ මේක සම්මත කර නොගත්තොත් අපිට ආයේ ඒකට අවස්ථාවක් එන්නේ නැහැ. මේ වගේ වැදගත් කෙටුපතක් ගේන්න සම්මත කරන්න මේකේ අඩුපාඩු තියෙනවා නම් ඇතුළත් කරන්න දේවල් තියෙනවා නම් අපි ඒක ඉදිරියට කරමු. ඉස්සර අපි මේකට නීතියක් හදාගමු අපේ දරුවන් වෙනුවෙන් මනුෂ්‍යත්වයේ වෙනුවෙන්. මේක අද ලෝකයේ හැමතැනම ක්‍රියාත්මක වන නීතියක්. අපි කියන්නේ නැහැ චීනය වගේ දැඩි නීතියක් අපේ රට අවශ්‍යයි කියලා. අද අපි මේ මාර්ගගත ක්‍රියාවලිය නියාමනය නොකළොත් මේ රටේ සංස්කෘතිය සදාචාරයේ වලපල්ලට යනවා. මේ සමාජ මාධ්‍ය දාලාවල තියෙන සමහර දේවල් අපිටත් බලන්න කියන ලැජ්ජයි. සමහර මිනිස්සු තමන්ගේ අතිශය පුජ්ජලික දේවල් පවා මේ සමාජයේ මාධ්‍ය ජාලාවලට මුදා හරිනවා. මිනිසුන්ගේ වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මෝඩකම සංස්කරණයකින් තොරව සමාජයට මුදා හරින්න ඉඩා හදා ඇති මේ මාර්ග ක්‍රියාවලිය නියාමනයකට ජනාධිපතිතුමා හා තිරාන් නැමැතිතුමා කටයුතු කිරීම ගැන අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය අවභාවිතය සමාජ තුළ කැරලි කෝලහාල මත ගැටුම් ඇති කිරීමට ඉඩකඩ පවතිනවා. උදාහරණයක් වශයෙන් පසුගිය අරගල අවස්ථාවේදී ඇතැම් ගෙවල් ගිනි තැබීමට කණ්ඩායම් රැස් කළේ පාර්ලිමේන්තු වටකරන්න කටයුතු සැරැස්වේ සමාජ මාධ්‍ය අවභාවිතයෙන්. ඒක ඇත්තක්, ඒක සත්‍යයක්. අරගලේ මුවාවෙන් පෙනී සිටි ඒ තෂ්ට කණ්ඩායම් සමහරු බුදුවරු ඇතැම් ආගමික සාධර්මයන්ට නිගා දෙන පිරිස් මේ දවස්වලත් දක්නට ලැබෙනවා. සයිබර් අපරාධ, මිනිස් වෙරදාම, මිනිස් ජාවාරම සමාජ මාධ්‍ය භාවිතයෙන් සිදු කෙරේ. එවැනි අපරාධ සිදු කරන පුජ්‍යලයන්ට දඬන නීති 360 යටතේ වැරදිකරුවක වන අයෙකුට වසර 20ක්වත් සිරගත කිරීමට සිදුවේ. නමුත් මෙවැනි ක්‍රියා සමාජ මාධ්‍ය තුළ විවිධ හටවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් ප්‍රචාරය කරමින් මෙකී අපරාධ ක්‍රියාත්මක කිරීමත් වර්තමානයේ සුලභව දකින්නට ලැබෙනවා. ඒ වගේම සියුම් තාක්ෂණයේ මගින් ඕනෑම කටයුත්තක් සංවිධානයේ සඳහා සියුම් තාක්ෂණයේ ඔස්සේ ගෙවල් වල සිට උවද නිත්‍යානුකූල නොවන කටයුතු සඳහා රැස්වීම පවත්වන්නත් පුළුවන්. රට දෙකඩ කරන කටයුතු පවා මේ මගින් සංවිධානය කළ හැකි බවත් මේ ජාතික ආරක්ෂාවට සාධනය බවත් අපි කියන්න ඕන. මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියාමනය සඳහා නොයෙකුත් අනපනත් නීති රීති සම්පාදනය වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය නිදහස වල්බූරු නිදහසක් නොවිය යුතුයි. සමාජ මාධ්‍ය නියාමනයේ කිසිම පනතක් හෝ ආයතනයක් නොමැත. රටක දේ අයාලේ යන්න දෙන්න බෑ. රටේ සාධර්ම ගුණධර්ම ආරක්ෂාට අභ්‍යන්තර අපරාධ මැඩලීමට අපරාධවලින් ආරක්ෂා වීමට ජාතික ආරක්ෂාවල චන්දනයක් නොවන්නට සමාජ මාධ්‍ය ජාලා නියාමනයට ක්‍රියාවලියක් නීතියක් අවශ්‍යයි. මම දැක්කා ඊයේ දිනේ අකුරණ මගේ ආරිස්පත් වාසනේ තම්බදිකර රැස්වීමට යනකොට එක අම්මා කෙනෙක් නිරුවතින් ඉන්න නගරේ තරුණ අම්මා කෙනෙක් මම මේක දැක්කා. මම වටපිටත් බැලුවා ළමයි ගොඩාක් අවුරුදු 18 20 25 වෙන්න ඇති. අර අම්මා දිහා බලාගෙන ෆොටෝ ගන්නවා. මේක නරුම වැඩක් නෙවෙයිද? මං එතෙන්ට ගිහිල්ලත් කවුරුත් එයා ගාවට කිට්ටු වෙන්නේ නැහැ. මං ඒ ළඟම තිබ්බේ ප්‍රාදේශීය කාර්යාලේ. එතෙන්ට ගියාට පස්සේ එතන ඉන්න වරිතාකරු සම්බන්ධ නිලධාරීන් කතා කරා, ප්‍රාදේශීය ලේකම්තුමීට කතා කරා, පොලිසිය එතන ඉඳලා ඒක කතා කරලා විනාඩි 5ක් ඇතුළත අර අම්මා හිටපු තැනට පොලිසිය එව්වා. ඒ පොලිස් කාන්තාවත් සමග එවල එයාට සෙද්දා පොරවල තමයි ජීප් එකට දාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගෙනල්ලා ඇඳුම් අන්දවල ඒ අම්මව අපි ආරක්ෂා කරා. මගෙන් හොද පවුලක අම්මා කෙනෙක් පස්සේ හොයලා බලපුවාම
මන්තුමා ඔබතුමාගේ කාලය අවසන්
පොලිසිය එස්.අයි. මහත්තයෙකුගේ නෝනා කෙනෙක්. ඉතින් අපි වැඩිහිටියෙක් හැටියට අපි අම්මා දිහා බැලුවේ අපි ඒ විදිහට. මේ තරුණ සමහර ළමයි අර අම්මා දිහා බැලුවේ ෆොටෝස් ටික අරන් ඒක Facebook නැත්නම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ අනවශ්‍ය දේවල් ඇති කරන්න. ඒ වගේ මම දැක්ක පහුගිය විශ්වවිද්‍යාල මැතිවරණයේදී මාතරංකල මහනුවර දිස්ත්‍රික්කයේ එක් අපේක්ෂකයෙකුට ඡන්දේ හිත කියලා එතුමා වෙනත් කාන්තාවක් සමග ලිංගික අවස්ථාවේ යෙදෙන වීඩියෝවක් මුදාහැරියා. මේ වීඩියෝ මුදාහැරිය එක ව්‍යාජ එකක්. හැබැයි අපේක්ෂකතුමා පරාජයට පත් වුණා. මේ වරට නඩු කියන්න අය ඒකට උත්තර දෙන්නත් එතුමාට වෙලාවක් නැතුණා. මම මේ හොදරම දන්න සිද්ධිය. එතන අපිටත් ඒ වගේ දේවල් නොඑක් ආකාරයෙන් අපි සංවර්ධන වැඩ කරනකොටත් අපිටත් මඩ ගහනවා. එතන මම මේකට බොහොම සතුටු වෙනවා. පුජ්‍යලික් වශයෙන් මේ රටේ ඇතිවිල් තියෙන මේක නියාමනයක් කරලා මේවා පුළුවන් තරම් අඩු කරලා මේ රට ඉස්සරහට ගෙන යන්න මේක ගෙනාපු හොඳ පනතක් බව ප්‍රකාශ කරමින් එක අතක් නෙවෙයි මේ පනතට අත් දෙකම උස්සන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. Honorable Sridharan, you have 7 minutes.
ගෞරව තලමිදාංග මුරිපිනර අවர்களே, இன்றைய தினம் கொண்டு வரப்பட்டிருக்கின்ற இந்த நிகழ்நிலை காப்புச் சட்டம் என்பது நான் நினைக்கிறேன் இந்த நாட்டிலே இருக்கின்ற அடக்குமுறைகளுக்குள் இதுவும் ஒரு வித்தியாசமான அடக்குமுறையாக மாறிவிடுமோ என்கிற ஒரு அச்சம் மக்களிடம் தோன்றியிருக்கிறது. இங்கே நான் புத்த பகவானுடைய ஒரு வாக்கியத்தை பதிவு செய்ய விரும்புகிறேன். முதலில் நமக்கு இங்கே முடிவு உள்ளது என்பதை சிலர் அறிவதில்லை. இது புத்த பகவான் தன்னுடைய மகுட வாக்கியமாக சொன்ன பல வாக்கியங்களில் ஒன்று. நமக்கு இங்கே முடிவு உள்ளது என்பதை சிலர் அறிவதில்லை. நாங்கள் பல பேர் அவ்வாறுதான் இந்த பூமியிலே வாழ்ந்து கொண்டிருக்கிறோம். நமக்கு ஒரு முடிவிருக்கிறது. இந்த பூமியிலே நாங்கள் செய்கின்றவெல்லாம் சரியா தவறா என்பதை புரிந்து கொள்ள முடியாமல் மனிதர்கள் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். இந்த சமூகத்திலே மனித வளங்களிலே பல தவறுகள் இடம்பெற்றுக் கொண்டிருக்கின்றன. மனிதர்களுடைய எண்ணங்களை, அவர்களுடைய பலங்கள், பலகீனங்களை எல்லாம் சமூகம் தள்ளி அல்லது ஒரு பக்கத்தில் ஒதுக்கி வைத்துக் கொண்டு செல்வதையும் நாங்கள் பார்க்கிறோம். ஆனால் இந்த நாட்டிலே இவ்வளவு தூரம் ஏன் இந்த சட்டம் கொண்டு வர வேண்டிய அளவிற்கு ஒரு தேவை ஏற்பட்டது என்பதை கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களை நாங்கள் சிந்திக்க வேண்டும். கடந்த 80 வருடங்களுக்கு மேலாக இந்த நாட்டிலே பிரியோடி போயிருக்கின்ற தமிழ் சிங்கள முரண்பாடு, இன முரண்பாடு என்பதை ஒரு நேர்மையான வகையில், கௌரவமான முறையில் தீர்த்து வைப்பதற்கு சிங்கள தலைவர்கள் தவறி இருக்கிறார்கள் என்பதை இந்த வரலாறு பல தடவை சொல்லுகிறது. பல சந்தர்ப்பங்கள் இந்த பிரச்சனைகளை தீர்த்து ஒரு நிலையான தீர்வை காணக்கூடிய பல சந்தர்ப்பங்களை இந்த நாட்டில் இருக்கின்ற தலைவர்கள் தள்ளியே போட்டு வந்திருக்கிறார்கள். தங்களுக்குள் இருக்கின்ற அரசியல் லாபங்களுக்காக ஒருவர் ஆட்சியில் இருக்கும் பொழுது இன்னொருவருடைய ஆட்சியை குறை கூறுவதும், அவர் ஆட்சிக்கு வருகிற பொழுது தான் கடந்த காலத்தில் பேசியவற்றை மறந்து பேசுவதும் இந்த நாட்டிலே ஒரு மிகப்பெரிய அநியாயமான நடைமுறைகளாக அது இருந்திருக்கிறது. ஆகவே இந்த உயர்ந்த சபை எத்தனையோ மனிதர்களை கண்டிருக்கிறது. எவ்வளவோ பேருடைய எண்ணங்களையும் செயல்பாடுகளையும் கருத்துக்களையும் இந்த சபை கேட்டிருக்கிறது, இந்த நாடு கேட்டிருக்கிறது. இப்பொழுது கூட சமாதானம் என்பதற்கான பயணம் அது வெகு தூரத்தில் இருக்கிறது. அதை எட்டி செல்வதற்கு இந்த நாட்டிலே ஒரு திராணியுள்ள தைரியம் உள்ள தலைவரை இந்த நாட்டு மக்கள் தேடுகிறார்கள். ஆகவே இந்த மக்களுக்கு இருக்கின்ற ஒரு சுதந்திரம் என்பது தங்களுடைய கருத்துக்களை பதிவு செய்தல். அந்த பதிவு செய்கின்ற அந்த மக்களுடைய சரியான எண்ணங்களையும் கருத்துக்களையும் கூட இந்த நிகழ்நிலை காப்பு சட்டம் என்பது தூக்கி வெளியிலே கடாசி விடுகிறது. இது ஒரு மிகவும் ஆபத்தானது. ஒரு மனிதனுடைய சுதந்திரம், அவனுடைய இந்த ஜனநாயக உரிமை இன்று கொண்டு வரப்பட்டிருக்கிற இந்த நிகழ்நிலை காப்பு சட்டத்தினூடாக பறித்தெடுக்கப்படுகிறது. உலகத்திலே பல நாடுகள் இருக்கின்றன. அந்த நாடுகளிலே இவ்வாறான சட்டங்கள் கட்டாயப்படுத்தப்படவில்லை. ஆனால் சில சில நாடுகளில் சட்டத்துக்கு முரணான விடயங்கள், அது அதிகாரமுள்ள அதிகார துஷ்பிரயோகம் உள்ள நாடுகளில் இருந்திருக்கிறது. ஆனால் இந்த நாடும் தன்னுடைய சொந்த மக்கள் மீது அதிகாரத்தை துஷ்பிரயோகம் செய்ய போகிறது என்பதைத்தான் இன்றைய இந்த நிகழ்நிலை காப்பு சட்டம் ஒரு புதிய வடிவத்திலே சொல்லுகிறது. இது ஒரு மிக ஆபத்தானது. நாங்கள் இந்த சட்டத்துக்கு எங்களுடைய முழுமையான எதிர்ப்பை தெரிவிக்கிறோம். காரணம், எங்களுடைய மக்கள், நாங்கள் கடந்த காலத்தில் பொருளாதார தடைகளால் கடுமையாக பாதிக்கப்பட்டவர்கள். அதிலும் வடக்கு கிழக்கிலே வாழுகின்ற மக்கள் ஒரு முட்டைக்கு கூட தடை செய்யப்பட்டவர்களாக, ஒரு கோழி முட்டை கூட அவருடைய இடங்களுக்கு செல்ல முடியாதவாறு தடை செய்யப்பட்டதாக இருந்த காலம் உண்டு. அவர்கள் ஒரு சவர்க்காரத்தை காண முடியாத நாட்களாக இருந்தது. அவர்கள் ஒரு டோர்ச் லைட் பேட்டரியை காண முடியாத நாளாக இருந்தது. இந்த இவ்வளவு தடங்கல்களையும் சந்தித்த மக்கள் என்ற வகையில் நான் இந்த இடத்திலே பதிவு செய்கிறேன். சிங்கள மக்களை நோக்கி இது மெல்ல மெல்ல நகர்த்தப்படுகிறது. அன்றன்றாடு வாழுகிற சிங்கள மக்கள், முகநூல்களை பாவிப்பவர்கள் மற்றும் பல சமூக வலைத்தளங்களை பாவிப்பவர்கள், இன்று தொலைக்காட்சிக்கு முன்னால் செய்தி நேரம் போய் குந்துகின்றவரை விட, வானொலியிலே செய்தி கேட்பவரை விட, கைத்தொலைபேசி ஊடாகவே தன்னுடைய காரியங்களை நகர்த்தி கொள்ளுகிற மக்களைத்தான், ஒரு இளைய தலைமுறையைத்தான் நாங்கள் இந்த உலகத்திலே பார்க்கிறோம். மொழி கூட பரிமாறிக்கொள்ளப்படுகிறது. மொழி கூட தெரியாத மொழியை கையில் இருக்கின்ற இரண்டு பேருடைய தொலைபேசி ஊடாகவே, அந்த தரவிறக்கங்கள் ஊடாக அவர்கள் பேசிக் கொள்கிறார்கள் என்றால் இந்த உலகம் எவ்வளவு தூரம் மாற்றம் அடைந்திருக்கிறது. ஆனால் இந்த மாற்றங்களை எல்லாம் ஒரு பக்கத்திலே தள்ளி வைத்துவிட்டு இந்த நாட்டிலே அந்த மக்களுடைய சுதந்திரத்தை பறிக்கும் வகையில் இந்த நிகழ்நிலை காப்பு சட்டம் என்பது இந்த மக்களுடைய சுதந்திரத்தையும் அவர்களுடைய இருப்பையும் கேள்விக்குட்படுத்துகிறது. மிகவும்
பயங்கரமானது.
இந்த நாட்டில் இருக்கின்ற மக்களுடைய உரிமைகள் பறிக்கப்படுவது, ஏற்கனவே 1978 பயங்கரவாத தடை சட்டம் கொண்டு வந்த பொழுது சிங்கள மக்கள் இதனை சரியாக புரிந்து கொள்ளவில்லை. அறகாலிய போராட்டம் வந்த பின்புதான் இந்த சிங்கள தலைவர்கள் விழித்துக் கொண்டார்கள். இந்த அறகாலிய போராட்டம் போல இன்னும் ஒன்று நடந்துவிடக் கூடாது என்பதற்காக அவர்கள் இந்த சட்டத்தை கொண்டு வர முனைகிறார்கள். இங்கு பல இளைஞர்கள், பல படித்த புத்திஜீவிகள் இந்த நாட்டை விட்டு ஓடிக்கொண்டிருக்கிற பொழுது அவர்கள் உண்மையை சொல்லுகிறார்கள். இந்த முகநூல்கள் ஊடாக அல்லது சமூக வலைத்தளங்கள் ஊடாக நாட்டிலே தங்களுக்கு எதிராக நடைபெறுகின்ற பல விடயங்களை அவர்கள் முன்வைக்கிறார்கள். ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, நாங்கள் இந்த நாட்டிலே இருக்கின்ற உண்மைகளை மறைப்பதற்காக முட்டாக்கு போட்டுக் கொண்டு திரிய முனைந்தால் அது இந்த நாட்டை காப்பாற்றாது. பூனை, ஒரு பழமொழி இருக்கிற தமிழிலே, பூனை கண்ணை மூடிக்கொண்டு பாலை குடிக்கும். ஆகவே பூனை கண்ணை மூடிக்கொண்டு பால் குடிப்பது போல இந்த நாட்டில் இருக்கின்ற தலைவர்கள் கண்ணை மூடிக்கொண்டு நீங்கள் சட்டங்களை கொண்டு வர முனைந்தால் அது இந்த நாட்டை இன்னும் அதல பாதாளத்துக்கு தள்ள போகிறது. சமாதானத்தை எட்ட பாருங்கள். முதலிலே இங்கே வாழுகின்ற தேசிய இனங்களுக்கு இடையில் ஒற்றுமையை உருவாக்குங்கள். இந்த நாட்டினுடைய பொருளாதாரம் வீழ்ந்து அதல பாதாளத்தில் போயிருக்கிறது. சுய பொருளாதாரத்தை கட்டி வளர்ப்பதற்கு எந்த ஒரு திட்டமும் அல்லது நம்பிக்கை தரக்கூடிய விடயங்களும் இந்த நாட்டு தலைவரிடம் இல்லை. எங்கு யாரிடம் கடன் வாங்கலாம், எந்த வெளிநாட்டு நிறுவனங்களிடம் கடன் வாங்கலாம், அந்த கடனை வைத்துக் கொண்டு எவ்வளவு காலம் எங்களுடைய அரசியலை ஓட்டலாம் என்கிற எண்ணத்தை தான் இந்த நாட்டிலே தலைவர்கள் வைத்திருக்கிறார்கள். ஆனால் மக்கள் தங்களுடைய சொந்த காலில் நிற்கின்ற ஒரு செயல்பாட்டை அவர்களால் கொண்டு வர முடியவில்லை. இலங்கையைப் போலதான் இன்று பாகிஸ்தான் நாடும் பொருளாதாரத்தில் விழுந்திருக்கிறது. ஆனால் அங்கு சுய உற்பத்தி இருக்கிறது. அந்த நாட்டிலே சுய பொருளாதாரத்தில் மக்கள் அக்கறை கொள்கிறார்கள், உற்பத்திகள் நடைபெற்றுக் கொண்டிருக்கின்றன, அந்த மக்கள் அன்றாடம் சீவிக்க முடிகிறது. ஆனால் இன்று இங்கே இருக்கின்ற மக்கள் நாளாந்தம் சீவிக்க முடியாமல் இருக்கிறார்கள். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, ஆகவே இது ஒரு ஆபத்தானது. இந்த ஆபத்தான நிலையை மாற்றுவதற்கு முதலிலே சட்டங்கள் மட்டும் காரணமாக அமையப்போவதில்லை. சட்டத்திற்கு அப்பால் ஒரு நீதியான நியாயமான அரசியல் தீர்வை முன்வைப்பதன் மூலம் இனங்களுக்கு இடையிலே ஒற்றுமையை உருவாக்குங்கள். அந்த இனங்களுக்கு இடையிலே ஏற்படுகின்ற ஒற்றுமையும் பலமும் ஒரு நீண்ட தூரம் சாத்தியப்படுமா என்று சிந்திக்க வைக்கின்ற சமாதானத்தின் இலக்குகளை முதலில் எட்ட வைக்க வேண்டும், நம்பிக்கை கொள்ள வைக்க வேண்டும். அது சிங்கள தேசிய இனத்துக்கிடையிலும் தமிழ் தேசிய இனத்துக்கிடையிலும் இங்கே வாழுகின்ற மலையக தமிழ் தேசிய இனத்துக்கிடையில் முஸ்லீம் தேசிய இனத்துக்கிடையில் ஒரு ஒற்றுமையான எண்ணம் வரக்கூடிய வகையிலே அவர்களை கட்டி வளர்க்கக்கூடிய வகையிலே இந்த நாட்டை சிந்திக்கின்ற மக்களாக அவர்கள் தங்களை தயார்படுத்தும் வகையிலே முதலில் அந்த ஒற்றுமையை உருவாக்க நீங்கள் தயாராக வேண்டும். அது இல்லாத பட்சத்தில் வெறும் சட்டங்கள் பயங்கரவாத தடை சட்டம் போல நிகழ்நிலை காப்பு சட்டம் கொண்டு வந்து நீங்கள் சட்டத்தின் மூலம் இதனை தடுக்க முனைந்தால் வரலாறு உங்களை மன்னிக்க போவதில்லை. மீண்டும் வரலாறு இந்த ஆட்சியாளர்களை தூக்கி எறிந்து வரலாறு தன்னுடைய பாதையில் இந்த நாட்டை இன்னும் கொண்டு செல்ல வேண்டிய ஒரு துர்ப்பாக்கிய நிலைக்கு தள்ளப்படுகிறது. ஆகவே இந்த சட்டம் இந்த நாட்டிலே மிக ஆபத்தானது என்பதை நான் பதிவு செய்து நிறைவு செய்கிறேன்.
நன்றி.